හරි ශූන්‍ය කියලා හිතන්න එපා දැන් මොකුත් නැහැ කියලා. ඒක තව දෘෂ්ටියක් මතයක්. නැත්තම් කොහමද ඔය වෙන් වෙලා පේන්නේ? ඔක්කොම නිකන් හිස් අවකාශයක් විතරයි තේින්නේ. ඒක හිතරවට්ට ගැනීමක් විතරයි එහෙම හිතන්න කියලා. හරි? අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා හිතරවට්ට ගැනීමක් කරන්න පුළුවන් මොහොත් වෙන්නේ නැතුව ඉන්න. ඒක ඒක අර ඒකට කියනවා සොයං මෝහණයක් කියලා. හිතට කියලා 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 ඉතින් හිත පිළිගන්නා එහෙම. රතන හොල්මනක් ඉන්නවා හොල්මනක් ඉන්නවා හොල්මනක් ඉන්නවා කියවහම එතනින් යන්න බෑ ආයේ. ඇයි හිත හිතට දානවා දැඩි විශ්වාසයක්. ඈ ඒක තමයි අර හිත මුලා කරගන්නවා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ එහෙම දෙයක්ුත් නෙවෙයි. නේද? දැන් දර්ශනය වීමක් තියනවා ඒකට හේතු යෙදෙනකන් එහෙම ඒ දෙය සිද්ධ වෙනවා. ඒකයි පටිච්ච සමුප්පන්නයි හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය නිසා හටගන්න ඵලයක් තියෙනවා. දැන් එතකොට නැහැයි කියන දෘෂ්ටියකට යන්න බෑ. නැත්ති කියන දෘෂ්ටිය මොකුත් නැහැ කියන එක ප්‍රතික්ෂේප කරනවා බුදුදහමේදී. හරි? මොකුත් නැහැ කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. මොකුත් නැහැ කියන ශූන්‍යතාවයක් ගැන නෙවෙයි මේ කියන්නේ. නිවන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. හරි? මොකුත් නැහැ කියලා එහෙම දෙයක් නෙවෙයි කියපු ගමන් එහෙනම් තියනවනේ. අපි දාගන්නේ එහෙම. දැන් තියනවා කියන එකක් දෘෂ්ටියක්. දැන් බල්ලෙක් වතුරේ ඉන්නවා කියුවොත් ඒක දෘෂ්ටියක් නේද? තියනවා කියලා හිතුවොත් ඇත කියලා හිතුවොත් අත්ති දෘෂ්ටි අත්ති ප්‍රත්‍ය කියලා කියන්නේ. ඇත කියලා හිතුවොත් ඒකත් දෘෂ්ටියක්. නැත කියලා හිතුවත් ඒකත් දෘෂ්ටියක්. හරි? එහෙනම් මේ ඇත පවතින ස්වභාවයන් නෙවෙයි කියපු ගමන් යන්න එපා අනිත් පැත්තට එහෙනම් මොකුත් නැහැ කියලා. දැන් මේ කියන්නේ තියනවා කියලා හිතපු එකේ වැරද්දක් තියෙනවා. එහෙනම් නැතුව මොකුත් නැහැ කියලා කියනවා නෙවෙයි. හරි. අපි යමක් තියනවා පවතිනවා ස්ථිරව තියනවා කියලා හිතුවොත් ඒක වැරදි. දැන් බල්ලා වතුරට එබිලා ඔන්න බල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒක වැරදිනේ. ඒ වතුරේ බල්ලෙක් නෑනේ ඉතින් ඉන්නවා කිව්වොත් ඒක වැරදි. හරි? ඒකෙන් යන්න බෑ නැහැයි මුකුත්ම නෑ කියන දෘෂ්ටියක් නෙමෙයි. මුකුත්ම නැත්තම් එහෙම පේන්නේ කොහොමද? ඒ මුකුත්ම නෑ කියන්න බෑ. පේන්න එහෙම පෙන්නුම් කරන්න හේතු යෙදෙන්න යම් කිසි ස්වභාවයක් තියෙන්න ඕන. හරි? ඒකට නැත කියන දෘෂ්ටියට යන්නත් බෑ. නැත කිව්වොත් පේන්නත් බෑනේ එහෙම. ඒත් පෙන්නුම් කරන්න අවශ්‍ය හේතු ටික යෙදෙනවා. හැබැයි ඒකෙන් නිගමනයකට යන්න හොඳ නැහැ. ඔතන තියෙන හින්දමයි පේන්නේ. හ්ම්. ඒ කියන්නේ බල්ලෙක් ඉන්න හින්දමයි පේන්නේ කියන දෘෂ්ටියට යන්න හොඳ නැහැ. පෙනෙන්න හේතු ටික සකස් වුණ හින්දා පේන. පෙනෙන්න ප්‍රත්‍යයන් යෙදුණ හින්දා පේනවා. ඒතර පේන්න ප්‍රත්‍ය ටික මොනවාද? දර්ශනය වෙන්න පුළුවන්, දකින්න පුළුවන් ඇහැක් තියෙන්න ඕන. ඒකට අදාළ ඒ වර්ණ වෙනසක් කාලෝකෙයි අරවා මේවා ටික ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕන. අවශ්‍ය හේතුන් ටික යෙදෙන්න ඕන. ආධාර වෙන ධර්ම ඒක තමයි ප්‍රත්‍ය වෙන දේවල් කියන්නේ. හරි? ඒ හේතු ප්‍රත්‍ය ටික යෙදුනහම ප්‍රසාද රූපයක් හැදුනා. ඒ ප්‍රසාද රූපේ දකින්න විඥානයක් පහළ වුණා. ඒකට දැකීම කියන්නේ ඔන්න ඔය දේ. දැන් දැකීමට අමතරව අපි කරන දේවල් ටිකක් තියෙනවා අපේ තියෙන අවිද්‍යාව හින්දා. මොනවාද මේ දකින දේ, පෙන්නුම් කරන දේ එළියේ තියෙනවාමයි කියන දෘෂ්ටියකට යනවා. ඒකට මිරිංගුව මිරිංගුව විදිහට දකින්නේ මිරිංගුවට අදාළ දෙයක් පණවන්න යනවා. ඔව් ඒ දේ පව පැවැත්මක් දෙනවා. පැවැත්මක් කියන්නේ භව තත්ත්වය, පවතින තත්ත්වය. දවට අපිට විශ්වාසෙන්නේ තියනවා කියපු ගමන් අපි බලන්න කලිනුත් ඕක තිබුණා. බලන මොහොතෙත් ඕක තියෙනවා. ඉස්සරහටත් තියෙනවා. අපි හිතන්න ඕන දැන් අර සද්දේ ඇහුණා හින්දා ලේනෙක් ඉන්නවා කියලා හිතුවා නේද? එතකොට සද්දේ ඇහෙන්න කලිනොත් ඔය ලේන හිටියා කියන විශ්වාසය එතන තියෙනවා. සද්දේ ඇහෙන මොහොතෙත් ඒ ලේන ඉන්නවා. අපි බලන කොටත් එතන ඉඳි, ඒ කියන්නේ ඉස්සරහට අනාගතෙත් ඉඳි. එතකොට ලේන අතීතෙත් හිටියා, ඒ දැනුත් හිටියා, අනාගතෙත් ඉන්නවා. දැන් අන්න බලන්න මේ ලේනට පැවැත්මක් දුන්නා. ඒකයි ස්ථිර කළා, බව පැවැත්මක් දුන්නා. අතීතෙත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. ඒ රූපේ, ලේන කියන රූපේ, සතර මහා ධාතු රූපය අපි අත්දකින්න කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒ හින්දා තමයි අපිට ආයතනයක් උපදලා ඒක අත්දකින්න පුළුවන් කියලා හිතෙන්නේ. හරි, දැන් බල්ලට ළිඳට එබිලා මේ ආපහු ආවට පස්සේ ආයි හිතනවා, ආයි ගිහින් බැලුවත් මම දකින්න පුළුවන්, මොකද ඌ ඉන්නවා. ඒ පැත්තක් දුන්නා. එතකොට ආයි ගිහින් බලනකොට ඉන්නවා. හරි, ඌ ඉන්නවම තමයි. දැන් තහවුරු කරගන්නවා. ඒකතරයක් දෘෂ්ටියක් හදාගත්තාම ආයි ආයි ඒකම දකිනකොට ඒක අපි තහවුරු කරගන්නා ඇත්තමයි කියලා. ඒ දැසගත්ත රූපය තව තහවුරු කරගන්නවා. හරි, මුලාව. දැන් ඔන්න ඔහොම දෙයක් අපේ ඇහෙන් විතරක් නෙමෙයි ආයතන හයෙන්ම සිද්ධ කරනවා. ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන සලායතනෙන්ම කරන්නේ ඔය ටික. දැන් තේරුම් ගන්න, ඔය හැම ආයතනෙම එකම විදිහට වැඩ කරන්නේ. ආයතනෙට හැකියාව තියෙන්නේ ඒකට අදාළ අරමුණට ප්‍රසාද රූපයක් හදලා දෙන එක විතරයි. එතනින් එහාට මුකුත් දැනුවත් කරන්න බෑ. ඒ ටික දැනගන්නේ විඥාණය. හරි, විඥාණයෙන් ඔන්න දැන් ඇහැ නිසා දැනගත්තු විඥාණයෙන් ඊළඟට හිතට බාර කරන ඔන්න හිතන්න දෙයක් තියෙනවා. එළියේ මොකද්ද තියෙනවා කියලා දැනගත්තා. දැන් ඒක ගැන ඔන්න හොයාගන්න මොකද්ද මේ කියලා. එතකොට අපි ඇහෙන් දැකලා මොකක් හරි සටහනක් හිතට බාර කරාම හිත ඒගත්තු දෙයි කලින් ඉතුරු කරගෙන දේ තියෙන දේවල් ටිකයි බලනවා සම්බන්ධ කරලා මේකට අදාළ මොකද්ද. හරි, දැන් අපි සද්දයක් ඇහුණාම ඔන්න සද්ද සංඥාව ගත්තා. දැන් හිත බලනවා ඒ සංඥාවට අදාළ මොනවද රූප තියෙන්නේ කලින් අත්දැකලා. ඔන්න දැන් ලේනගේ සද්දට අදාළ රූපේ හොයලා ගන්නවා, මේ විදිහේ රූපය නේද? එතකොට අන්න ඒ රූපය තමයි දැන් හිතෙන් සකස් කරලා දුන්නේ. මේ මොහොතේ සකස් කරලා දුන්නා ඔය සද්දට අදාළ මෙන්න මේ රූපේ. ඒ රූපේ අපි හිතනවා එළියේ තියෙනවා කියලා. හරි, දැන් ඔය සද්ද සතහනට අදාළ රූපයක් අපි දාගන්නවා. සද්ද සතහනට අදාළ රූපයක් මනසෙන් දාගන්නවා. ඔය සම්බන්ධ කරන ගතියක් තියෙනවා. ඒ සම්බන්ධ කරන ගතිය තමයි දැන් මානසික ක්‍රියාවලියට බාහිර සතර මහා ධාතු රූපයක් සම්බන්ධ කරනවා නේද? ඔය සම්බන්ධ කිරීමම තමයි ඇත්තටම පස්සෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පස්සෙන් දැන් තේරුමක් දෙනවා ඇහැකුයි රූපෙකුයි තියෙනවා. ඒක දැනගන්න විඥානයක් පහළ වුණා. එතකොට ඒ රූපය ගැන අදහසක් ඒකම දෙනවා බාහිරේ තියෙන රූපය ගැන. ඒ රූපය ආයේ ඕනනම් ඇහැක් උපද්දලා ඒ විදිහටම දකින්න පුළුවන්. ඔව්, මෙහෙම දෙයක් එළියේ තියෙනවා කියන අදහස තමයි දැන් ස්පර්ශය කියන්නේ. අපේ දැන් මනසේ ඇති වෙන ඒ සංඥා ටිකට, ඒක සංඥා විතරන්නේ, නාම ධර්ම ටිකට අදාළ රූපයක්, සතර මහා ධාතු රූපයක් අපි සම්බන්ධ කරනවා. ඒක තමයි ස්පර්ශය. විඥානයක් එතන තියෙනවා. ස්පර්ශය කිව්වහම විඥානයක් අයිති. ආයතනෙයි, බාහිර ආයතනෙයි, විඥානෙයි තුන ස්පර්ශයට තමයි ස්පර්ශය කියන්නේ. ඒ ස්පර්ශය තමයි ප්‍රත්‍ය වෙන්නේ ඉතුරු හිතන හැම එකටම. හරි? පස්ස පච්චය. ඔව්. ඒ ඒක උදව්වෙන් තමයි ඉතුරු දෘෂ්ටි ටිකට වැටෙන්නේ. ඔව් ඉතින් මෙරිංගුව කියලා තේරුම් ගත්තනම් ස්පර්ශයේ මට්ටමට යන්නේ නැහැ. බාහිර දෙයක් තියනවා කියන මට්ටමට යන්නේ නැහැ එතකොට. එතකොට පේනවා මේ බාහිර ලෝකේ දෙයක් නෙමෙයි මේ හිතෙන්ම අන දැන් Taman තුල බලන්න පටන් ගන්න. මෙච්චර කල් කළේ එළියෙන් හොයන්න ගියානේ. දැන් ඔන්න Taman තුල ලෝකේ තමයි ඊට පස්සේ හොයන්නේ. දැන් අනිත්‍ය බලන්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයක නෙවෙයි. ඇතුලෙන් හදපු රූපයක. ඔය ඉතින් මනසේ ඇතුළ රූපයක් කියන එක ඉස්සෙල්ලා දකින්න ඕනේ. එළියේ තියෙන රූපයක් නෙමෙයි. මනසෙන් හිතෙන්ම හදපු රූපයක් මේ දැනගත්තේ. මං කිව්වේ එක එක දෘෂ්ටි වලින් අපි මිදෙන්න ඕන. ඔක්කොම එකතරේ නවත්තනවා කියලා එකක් නැහැ. හරි. එකතරේ රහත් වීම නෙවෙයි. මේක පියවරෙන් පියවර. ඉස්සෙල්ලා මේ බාහිර ලෝකෙන් මිදෙන්න ඕන. මම බාහිර ලෝකේ පිළිගන්න දෘෂ්ටියකනේ අපි ඉන්නේ. එළියේ මොනවද තියෙනවා කියන දෘෂ්ටියනේ. ඒක දෘෂ්ටියක් කියලා ඉස්සෙල්ලා දකින්න ඕන. ඇත්ත තත්ත්වෙ නෙවෙයි. මේ හිතෙන්ම හදාගත්ත දෘෂ්ටියක් හින්දා තමයි බාහිර ලෝකයක් පිළිගන්නේ. ලෝකයක බැසගන්නේ. එතකොට ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? හරි? එතකොට මේ සමුදය දකිනකොට ඔන්න බාහිර ලෝකෙන් මිදෙන්න පුළුවන් වෙන්න ඕන. මිරිඟුවක් දැකලා ලෝකයක් නැවුවා. කියන දැක්මවත් ඉස්සෙල්ලා ඇති කරගන්නවා. හරි? දැන් ඕක තාම මේ ඇත්ත ඇති හැටියට දැක්ක නෙවෙයි. එක දෘෂ්ටියකින් මිදෙන්න උදව් කරගන්න දෙයක්. හරි? මේ බාහිර ලෝකයක් තියෙනවා කියන එකෙන් මිදෙන්න. හැබැයි ඕක තේරුම් ගන්න පුළුවන් එක එක මට්ටම් තියෙනවා. ගැඹුරින්ම තේරුම් ගත්තොත් අනාගාමී වෙනකම්ම යන්න පුළුවන්. කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වලින් මිදෙන තත්වයේ දක්වා යන්න පුළුවන්. ඒ කියන්නේ කාම ලෝක වලින් මිදෙනවා. කාම ලෝක වලින් මිදෙනවා කියන්නේ අනාගාමී තත්වය. නැවත කාම ලෝක වලට එන්නේටි තත්වයේ දක්වා ඔය දැක්ම ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ගැඹුරින් දකින්න පුළුවන්. හරි? මොකද කාම වස්තුන්ට ඇලෙන්නේ ආමාස්තු කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. දැන් ওই මුලාව තියන කන්නේ ඒව බාර අරන් ඒව පස්සේ එලවන්නේ. නේද? ඒකට කාම ලෝක වලට එන්න ආසාව තියෙන්නේ ඕව බාර ගන්නකම් ඕව පිළිගන්නකම්. මේවා අපි මුලාවෙන් හදාගත්තු දේවල් කියලා දකිනකොට මෙයා මෝහය නිසා හදන දේවල් කියලා දකිනකොට මොකද වෙන්නේ? ඒවයින් ටික ටික මිදෙනවා. හරි? එතකොට මේ මිදෙන්න පුළුවන් නම් ඒක ලොකු දැක්මක්. ඒක කියපු පළියට ඕක වෙන්නේ නැහැ. හරි? දැන් ඕකෙන් පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න විතරයි. සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ මාර්ගය සම්පූර්ණ වුණා නෙමෙයි. මාර්ගයට ඇතුල් වුණා, පටන් ගත්තා. තව දැන් ඊළඟට මාර්ගේ වඩන්න ඕන. හරි? මෙහෙම දෙයක් නම් තියෙන්නේ මේ අවබෝධය ගන්න මොනවද කරන්න ඕන? එන්න මාර්ගේ වැඩෙනවා එතකොට. හරි? දැන් මෙහෙම දෙයක් තියෙනවා කියලා නිකන් කිව්වට ඕක හරියන්නේ නැහනේ. පේන දේවල් තියෙනවා කියලානේ හිතෙන්නේ. නේද? ඒ රැවටීමනේ ඉන්නේ. එකපාරට ඒ මුලාවෙන් මිදෙන්න බෑ. මුලාවෙන් මිදෙන්න ඊළඟට ඒකට තමයි භාවිතා බහුලී කතා කියන්නේ. බහුලව යෙදෙන්න ඕන. නැවත මෙනෙහි කර කර මේවා බලන්න ඕන. මේක ප්‍රත්‍යක්ෂ ඥානෙට එනකම්. දැන් අපි ඔන්න වතුරට එබුණට රැවටෙන්නේ නෑනේ. වතුරේ මේ මොකක් හරි මම ඉන්න හින්දායි වතුරේ පේන්නේ කියලා. ඒ ප්‍රත්‍යක්ෂ ඥානය. දැන් බල්ලා අර මුලාවෙන් මිදෙන්න නම් ඕක නැවත නැවත මෙනෙහි කරලා ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙ එනකම් ඕක කරන්න වෙනවා. එදෙනකොටම අර ඉන්නේ මම නෑ මම කියලා නේ තව බල්ලෙක් කියලා ඌට හිතෙන්නේ නැති මට්ටමට එනකම් ඕක හිතට පෙන්නලා දෙන්න වෙනවා. නේද? එක සැරයක් අහගත්තු ගලියටම රැවටෙන්නේ නැතුව ඉන්නේ. ආයෙ වතුරට එබෙනකොට අන්න ඉන්නවා කිය. නේද? ඔව් ඒ පුරුද්ද බලවත්. මුලාවෙන් ගෙනාපු පුරුද්ද බලවත්. ඒකට ඒ පුරුද්ද නැති වෙන්නේ ඇත්ත දැකීම නැවත නැවත හිතට පෙන්වන්න ඕන. මේ ඇත්ත තත්ත්වේ මේකයි ඇත්ත තත්ත්වේ මේකයි. ඔව් එතකොට සම්මා දිට්ඨිය ආපු පලියටම අවබෝධ කළා නෙවෙයි. මාර්ගයට වැටෙනවා. මාර්ගයක් තියෙනවා. එන්න මේ මාර්ගයේ මෙහෙමයි කියලා ඥානයක් ආවා විතරයි. ඔව් දැන් සම්මා දිට්ඨිය ආවට පස්සේ ඔන්න යෝනිසෝ මනසිකාරයෙන් තමයි ඊට පස්සේ බලන්නේ. නුවණින්. ඒ බලන්න බලන්න තමයි අවබෝධය එන්නේ. හරි. ඒකට සම්මා දිට්ඨියෙන් දැන් දකිනවා ඔන්න මොනවා හරි පෙනුනා නම් මේක මේකයි රූපය මේකයි ඉති රූපං කියලා පළවෙනි අවබෝධය එනවා. ඊළඟට ඒකට හේතුව ඉති රූපස්ස සමුදයෝ මෙන්න මේකයි ඒ රූපෙට හේතුව කියලා දකිනවා. හේතුව දකිනකොට නිරෝධයක් පේනවා. මේ හේතු නොයදුනා නම් එහෙම රූපයක් හටගන්නේ නැහැ. හරි. එහෙමනම් ඒ සඳහා කළ යුත්තේ මොකක්ද? මේ මුලාවේ මිදීම සඳහා කළ යුත්තේ මොකක්ද? ඔන්න මාර්ගය.
දැන්
මේ හේතු නිසාමනේ. ඒක ප්‍රධාන වෙන අවිද්‍යාව. ඇත්ත ඇති ඇති නොදන්න කමෙන් තමයි මෙහෙම මුලාවලට වැටිලා තියෙන්නේ. ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මුලාව මොකක්ද කියලා. ඉතින් අපේ තියෙන එක එක මුලාවලින් මිදීම තමයි එක එක මට්ටමේ ප්‍රඥාව කියන්නේ. එංගේකේ බාහිර රූප ලෝකෙන් නැත්තම් කාම වස්තුන්ගෙන් මිදෙන්න හැකියාව තියෙනවා ඔය අවබෝධෙන් ආයතන දිහා බලනකොට. නේද? අවිද්‍යාවෙන්මයි. අවිද්‍යාව නිසා, ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටියට නොදන්නකම. ඉන්දමයි අපි මුලා වෙලා තියෙන්නේ. ඒකට අපි ටිකෙන් ටික ඕක ඇත්ත පෙන්නකොට මුලාවෙන් මිදෙනවා ටිකෙන් ටික. ඒ මුලාවලින් අපි ඉස්සෙල්ලා වෙලා තියෙන මුලාවකින් මිදෙනවා. ඒකෙන් කියන්නේ ඇත්ත ඇති හැටිම දැක්කා කියලා. එක මුලාවකින් මිදෙනවා. තව මුලාවකින් මිදෙනවා. එහෙම අපි අදාගත්තු දෘෂ්ටි වලින් මිදෙනවා. හරි? දැන් ඕක කරන්න බෑ එක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට පැනලා. අපි මේක ඇත්ත ඇති හැටියට දකින සම්මා දිට්ඨියකින් හරි දැක්ම කැතුවම බලාගෙන යනවා. එතකොට දැන් කරන්න පුළුවන් අර භාවනා. අනිත්‍ය බලන්න පුළුවන් හැබැයි සම්මා දිට්ඨිය ඇතුළු. දැන් දැන් රූපයේ පෙන පිඳක් කියන අවබෝධය එනවා. එතකොට දැන් වතුරේ ඉන්න බල්ලා ඉස්සෙල්ලා හිතුවේ සතර මහා ධාතු බල්ලෙක් කියලානේ. දැන් පේනවා අර පෙන පිඳක් වගේ රූපයක් ඒක. හිස් දෙයක්. සතර මහා ධාතු දෙයක් වෙන්න බෑ. නේද? පවතින දෙයක් වෙන්න බෑ. මේ බලන නිසාම පේන දෙයක් මිසක් බලන්න කලිනුත් තිබුණ දැනුත් තියෙන අනාගතෙත් තියෙන රූපයක් වෙන්නේ නෑ. හරි? එතකොට පේනවා දෙක පෙන ගොඩක් වගේ හිස් දෙයක්. පෙන ගොඩක් තියනවා වගේ පෙනුනට එතන ඇති දෙයක් නෑ. නේද? එතකොට ඒ රූප අපි පිළිගත්ත රූප ඔක්කොම නිකන් පෙන ගොඩවල් වගේ. තියනවා කියලා හිතුවට ඒවයි කිසිම හරයක් නැහැ, ඇති දෙයක් නැහැ. රූපය පෙන ගොඩ. දැන් එහෙම අනිත්‍ය කියන්නේ මෙහෙමයි. දැන් හරයක් නැති වුණාට එහෙම පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවානේ. එතකොට මේ පෙන්නුම් කරන ස්වභාවය හේතු නිසා හටගත්තේ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. අන්න හට ගැනීම නිරුද්ධ වීම. එතන අනිත්‍යයක් තියෙනවා. හට ගැනීමක් නිරුද්ධ වීමක් තියෙනවා. ඒක මේ හේතු යෙදෙනකොට හට ගන්නවා. හේතු යෙදෙන්නේ නැත්නම් නිරුද්ධයි. ඒ මොහොතේ දකින්න බෑ. අපි තාම ඒ දෘෂ්ටිගත වෙලා ඉන්න හින්දා. ඒකට ඒක වුණාට පස්සේ නුවණින් බලන්න ඕන මෙතන මෙහෙම දෙයක් මේ වෙලා තියෙන්නේ. දැන් අපිට දැන් උදාහරණයක් විදිහට ඔන්න දැන් ලේනෙක් ඉන්නවා කියලා අදහස එන්නේ මුලින්ම. ඊළඟට නුවණින් බලන්න ඕන ඒක ආවේ කොහොමද? ඒකට පේනවා මොන ආයතනේ හරහාද? දැන් හිතෙන් එහෙම හිතුනේ සද්දය ඇහුණා හින්දා නේද? සද්දය ඇහුනේ මොන ආයතනෙන්ද? සෝතායතනෙන්. සෝතායතනෙන් කිව්වේ සබ්ද සංඥාවක් මිසක් එළියේ තියෙන දෙයක් ගැන නෙවෙයි. එතකොට අපි මේ හිත ඇතුළෙම හිතපු දෙයක් ඔය විදිහට ඒ තමන්ට බලන්න පුළුවන් තමන්ගේ වැටහීම අනුව අවබෝධය අනුව. හරි. එතකොට මුලාවට පත් වුණාට පස්සේ තමයි බලන්නේ. ඒකේ වැරද්දක් නැහැ. කියන්නේ වැරද්දක් තිබුණත් කරන්න දෙයක් නැහැ. ඒ විදිහට තමයි බලන්න තියෙන්නේ. අපි මුලා වුණාට පස්සේ අපහු ගිහින් බලන්න ඕන මෙහෙම වුණේ කොහොමද? දැන් ඔහොම බලනකොට වාසිය තියෙන්නේ එතනින් එහාට ඇලීමක් ගැටීමක් ඇති කරගෙන යන්නේ ඒක පස්සේ. හරි? ඔව්. එතනින් එහාට අර කෙලෙස් ඇති වෙන්නේ නැහැ ඒක අල්ලගෙන. මේක පේනවා මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය. පටිච්ච සමුප්පාදේ දකින්න. පටිච්ච සමුප්පාදයේ දකින්නකොට පටිච්ච සමුප්පන්න වුණ බව දකින්නකොට ධර්මය අවබෝධ කරනවා. හරි. එතකොට මේ හේතු තියනකම් මේක තියන හේතු නිරුද්ධ නම් එහෙම දෙයක් නැහැ. යංකින්කි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ ධර්මතා මේ හේතුන් නිසානේ හටගත්තේ. හේතු නැය දෙනකොට ඒවා නිරුද්ධයි. ඔව් ඒක ඉතින් කරලා බලන්න ඕන. ආයයි මෙනෙහි කර කර බලන්න ඕනේ. ඒක තමයි ඔය දැන් සම්මාදිට්ඨිය ඇති කරගත්තට පස්සේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. නේද? පැහැදිලිද ඔය දැන්? ආයේ රූප ලෝක පිළිගන්නේ නැති තත්වයකට આવොත් කාම වස්තු ටික පිළි නොගන්න ස්වභාවයේ. කාම වස්තු කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මේ හැකනනාසේ දිව ශරීරයට අරමුණු වෙන බාහිර දේවල්. හරි? ඒවා අහු නොවන තත්වයකට આવොත් රූප ලෝකෙන් මිදෙනවා. ආයේ රූප ලෝකවල උපදින්නේ නැහැ. ආයේ රූප ලෝකවලට එන්නේ නැහැ. මොකද රූපවලට ආසාවක් එන්න විදිහක් නැහැ. රූපේ මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. ඔය හතර ඊළඟට ඒක වැඩුණාම රූප වලින් මිදෙනවා නේද? ඒතකොට රූප වලට ආයලුම් කරයිද? නැහැ. ඒවා හරියට අපි අර හීනෙන් දකින දේවල් වගේ. ඇයි හිතන්නේ හදලා තියෙන්නේ? ඔය රූප ටික ඔක්කොම හිතෙන් සකස් කරපුවා කියලා පේනවා නේද? ඇහැ කන නාසය දිව ශරීරෙන් අත්දකින්න ඒවා තේරම මනසෙන් සකස් කරන දේවල්. මනසෙන් සකස් කරනවා කියන්නේ අර හීනයක් බල බල ඉන්නවා වගේ. ඔව්. දැන් ඔන්නෝක දකිනකොට පේනවා ලෝකය සමාතුලනේ. තමන්ම හදපු ලෝකයක් නෙමේ තියෙන්නේ. නේද? ආයතන ටික උදව් කරගෙන අපි ආයතනෙත් පිළි අරන් ආයතනය නිසා එළියේ තියනවා කියන රූපත් පිළි අරන්. ඇහත් පිළි අරන් බාහිර රූපත් පිළි අරන්. ඔය දෙක බාරගත්තා කියන්නේ චක්කු විඤ්ඤාණය පිළිගත්තා. චක්කු විඤ්ඤාණයෙන් කියන දේ පිළිගත්තා. එතකොට ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය කියන්නේ පස්සේට අහු වුණා. ස්පර්ශය. පස්සේ පිළිගත්තා. එතකොට ස්පර්ශය නිසා සකස් වුණ මත ටිකක් ඔය තියෙන්නේ, දෘෂ්ටි ටිකක්. පස්ස පච්චය. එතකොට පස්ස පච්චය තියෙන වේදනා මිසක් කකුලට අයිති වේදනාව නෙවෙයි. ස්පර්ශයේ පච්චයෙන්මයි වේදනාව. ඒකට දැන් ඇහෙන් දැකීම නිසා නම් වේදනාවක් ආවේ ස්පර්ශේ ප්‍රත්‍ය. කණෙන් ඇසීම නිසා නම් වේදනාවක් ආවේ ස්පර්ශේ ප්‍රත්‍ය. තස්සපච්චය. ගන්ධ සුවඳක් දැනීම නිසා නම් වේදනාවක් ආවේ ඒකත් ස්පර්ශ ප්‍රත්‍ය. රසක් දැනීම නිසා නම් වේදනාවක් දැනුනේ ස්පර්ශේ ප්‍රත්‍ය. කයට ස්පර්ශයක් දැනීම නිසා නම් වේදනාවක් ඇති වෙලා තියෙන්නේ ඒකත් ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශය කියන්නේ මොකද්ද? පස්සේ කියන්නේ ආයතනෙයි ඒකට අරමුණු වන දෙයි විඥානෙයි. අවි තුන එකතු වුණා කියන එක තමයි පස්සේ. ඇහැ රූපය චක්කු විඥානෙ අවි තුන හටගත්තා කියන සිතක් තමයි පස්සේ කියන්නේ. සිතුවිල්ල චෛතසිකය. චෛතසිකය පස්සේ චෛතසිකය. ඒත් පස්සේ චෛතසිකෙත් හිත යන හටගත්තු දෙයක් කියන එක අවබෝධ වෙන්න ඕන. මේ එළිය තියෙන ඒවා හින්දා නෙමෙයි. පස්සේ කියන්නේ එළිය තියෙන දේවල් නෙවෙයි. නම් පස්සේ කියන්නේ ඔය ගැටෙනවා කියලා හිතාගෙන හිතනවා එළිය තියෙන දේවල් කියලා. එහෙම නෙමෙයි. පස්සේ කියන්නේ චෛතසිකය. හිතේ ඇති වුණ චෛතසික ධර්මතාවයක්. පස්සේ පස්සේ චෛතසිකය. හරි? වේදනා කියන්නේ චෛතසිකය. අපි වේදනාව කකුලේ තියෙන දෙයක් කියලානේ කියන්නේ. කකුලේ නෙමෙයි තියෙන්නේ. හිතේ ඇති වුණ චෛතසිකයක්. පස්සයත් චෛතසිකයක්, වේදනාවත් චෛතසිකයක්, සංඥාවත් චෛතසිකයක්, සංකාරත් චෛතසික මේ චේතනා. හරි. චේතනා හින්දා සකස් වෙන දේ. මේ චෛතසික කියන්නේ තනිකර නාම ධර්ම ගොඩක්. නාම ධර්ම කියන්නේ රූප නෙමෙයි. හිතේ ඇති වෙන යම් කිසි ධර්මතාවයක් නාම ධර්ම. හරි. ඒක පස්ස කියන්නේ නාම ධර්මයක්, චෛතසිකයක්. එතකොට මේ බාහිර ගැටෙන රූප වලට අදාළ නැහැ ඒක. හරි. සතර මහා ධාතු දෙයක් නෙවෙයි. ගැටෙනවා කියලා කිව්වට සිත දැනගත්තා. සිත දැනගත්තේ මොකද්ද? ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් පහළ වුණා. ওই දැනුවත් වීම දෙන චෛතසිකයට තමයි කියන්නේ පස්සේ. ඒකට අපි ඕක චෛතසිකයක් කියලා දන්නේ. හිතේම හටගත්තු දෙයක් කියලා දන්නේ. හේතු tattven හටගත්තු දෙයක් කියලා දන්නේ. පෙර නොතිබීම හටගත්තු දෙයක් කියලා දන්නේ. ඉතුරු නැතුවම හිතත් එක්කම නිරුද්ධ වෙනවා කියන අදහස නැහැ. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඔක්කොටම අපි ප්‍රයත්නක් දීලා මේක සිද්ධ වෙන්න කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියලා බව ප්‍රයත්නක් දීලා තියෙනවා. හරි. ඇයි එහෙම දෙන්නේ? මේකේ ප්‍රතිච්ඡ සමුප්පන්න බව දකින්නේ. හේතු ප්‍රත්‍යයෙන්ම හටගන්න බව දකින්නේ නැහැ. හරි. ඒකට හේතු ප්‍රත්‍යයන් නිසාම හටගන්න ප්‍රතිච්ඡ සමුප්පන්න ධර්මතා කියන අවබෝධයෙන් ඕන. එතන තමයි දකින්න ඕනේ. ඉතින් ඒක දකින්න පුළුවන් නම් නිවන් දකින්නම් පුළුවන්. ආයේ ඊට අඩු වෙන්නේ නැහැ. ඕක අවබෝධ කරන්න පුළුවන්. එතකොට ඒක අවබෝධ කරන්න කලින් අපි හරි දැක්ම ගන්න ඕන. බාහිර රූප කියන එක මේක සංකල්පයක් විතරයි කියන එක දකින්න ඕන. හිතෙන්ම හදපු ඒවා එහෙම හිතන්න හේතු යෙදුන හින්දා හිතනවා කියන අවබෝධය ගන්න ඕන. ඒක තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. හරි. ඒක නුවණින් දකින දෙයක්, අවබෝධ වෙන දෙයක්. ඒකට ඒ අවබෝධය එනකොට ආයි ඉතුරු ඒවා ගැන කතා කරන්න ඉතුරුවක් නැහැ. ඔච්චර ඕවා වෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ස්කන්ධ කියලා දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. පහළ වෙනවා කියන්නේ කොහටද පහළ වෙන්නේ? ওই ටික පස්සේ මිදෙනකොට පස්සේ නිසා ආපු එක දෘෂ්ටියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි කිව්වේ. ඒ එතෙන්ට එන්න එක එක පියවරෙන් පියවර අවබෝධය ගන්න ඕන. ඒ හින්දා තමයි මාර්ගඵල වෙන වෙනම හතරක් තියෙනවා. ඉස්සෙල්ල සෝවාන් වෙන්න, ඊට පස්සේ පුළුවන් සකෘදාගාමී වෙන්න. ඊට පස්සේ පුළුවන් අනාගාමී වෙන්න. දැන් රූප ලෝක වලින් මිදෙන තත්ත්වය තමයි අනාගාමී තත්ත්වය. හරි? ඒ තත්ත්වේ කෙනෙක් කතා කරන මට්ටම දැන් කතා කළාට ඒක එකපාර වෙන්නේ නැහැ. හරි? කප්ස නිරෝධය කියන එක ඒ මට්ටමේ තමයි. හරි? හැබැයි අපිට අවබෝධයක් ගන්න පුළුවන් පස්සේ කියන්නේ මේකයි, පස්ස සමුදය මේකයි, පස්ස නිරෝධය කියලා දෙයක්ත් තියෙනවා, නිරෝධය කරන මාර්ගයකුත් තියෙනවා. ඒක ඇති කරගන්න පුළුවන්. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ පස්ස නිරෝධය වුණ නැහැ තාම. සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ රූප නිරෝධය වුණ නැහැ. සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ ලෝකයෙන් මිදුන් නැහැ තාම. හැබැයි නිදෙන මාර්ගයට වැටුණා වෙනවා. අවබෝධි. සම්මාදිට්ඨියෙන් පටන් ගන්නවා ලෝකෝත්තර මාර්ගය. හරි? ආර්ය මාර්ගයේ පටන් ගන්නවා. ඒ දැක්ම ඇති කළා කියන්නේ සම්පූර්ණ වුණා නෙවෙයි. තව කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ඔය හරි දැක්ම ඇති කළා නම් ආර්ය මාර්ගයට වැටුණා නම් එතනින්ම ආය අපාගත වෙන්නේ නැහැ. සතර අපාගත වෙන්නේ නැහැ. ආර්ය මාර්ගයට වැටුණා නම් සතර අපාගත වෙන්නේ නැහැ. තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. සෝවන් වුණා නෙමෙයි සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ. මාර්ගයට වැටුණා විතරයි. සෝවන් මාර්ගයට වැටුණා. හරි. ඒකට ඕක ආයෙ ආයෙ මෙනෙහි කරන්න භාවිතා බහුලී කතා කියන්නේ ඒකයි. විදර්ශනය කරන්න ඕන. මේ සාමාන්‍ය දැකීම නෙමෙයි විශේෂයෙන් දැක්ම. ඒකට මේ විශේෂයෙන් දැක්ම තමන්ට දකින්න පුළුවන් වෙනකන් ඕක ආයෙ ආයෙ මෙනෙහි කරන්න ඕන, තව තව බලන්න ඕන, ඕක සාකච්ඡා කරන්න ඕන. මේ දැක්ම හරිද කියලා තව තව විමසන්න ඕන. දැන් නිකන් තව කෙනෙක් කිව්වට ඒක හරියන්නේ නැහැ. ඔව්, හිතක් හටගත්තාම මුලා වුණ හිතක් හටගත්තා කියලා දකින්න ඕන. විඥාණයෙන් ඔන්න මුලා කළා කියලා දැනගන්න ඕන. විඥාණය මායාකාරයෙන් ඔන්න මායාවක් කළා කියලා දැනගන්න ඕන. මොකද්ද මායාව? ඇහැකුයි රූපෙකුයි තියනවා කියලා පෙන්වනවා. කනකුයි ශබ්දෙකුයි තියනවා කියලා පෙන්වනවා. ඕක තමයි විඥාණය කරන්නේ. වෙන් කරලා පෙන්නනවා. මේ පැත්තට ඇහැ දාන, අර පැත්තට රූප දාන. මේ පැත්තට කන දාන, අර පැත්තට ශබ්ද ටික දාන. අභ්‍යන්තර බාහිර බෙදනවා. විඥාණය කරන්නේ ඔය දෙක. විඥාණය කරන වෙන්කොට දක්වනවා. හරි. විඥාණයට කරන්න පුළුවන් අය ටික. එක්ක ඇහැයි රූපෙයි වෙන් කරනවා, එහෙම නැත්නම් කනයි ශබ්දෙයි වෙන් කරනවා, නාසයයි ගඳ සුවඳයි වෙන් කරනවා. ඒ අභ්‍යන්තර බාහිර කියලා බෙදන එක කරන්නේ විඥාණය. පස්සෙන් තමයි දැනගන්නේ විඥාණය මෙහෙම දෙයක් කළා කියලා. දැන් සම්මාදිට්ඨිය කියන්නේ ඔය ඔක්කොම කරන දේවල් ටික ගැන අවබෝධයක් එනවා. ප්‍රඥාවෙන් දකිනවා මේගොල්ලෝ මෙන්න මෙහෙම වැඩ කරන අය. මේ හේතු හින්දා මෙහෙම හට ගන්න අය කියලා අවබෝධ ගන්න එක තමයි මේ සම්මාදිට්ඨියෙන් පෙන්වන්නේ. මේගොල්ලොත් පටිච්ච සමුප්පන්නයි. මේ දේවල් කියන හැමෝම විඥානෙත් පටිච්ච සමුප්පන්නයි. ඇහත් පටිච්ච සමුප්පන්නයි. රූපෙත් පටිච්ච සමුප්පන්නයි. හරි? පස්සයත් පටිච්ච සමුප්පන්නයි, වේදනාවත් පටිච්ච සමුප්පන්නයි, සංඥාවත් පටිච්ච සමුප්පන්නයි. කියන්නේ හේතුප්‍රත්‍යයන් නිසා හට ගන්නවා. ඒ පටිච්ච සමුප්පාදය හැමතැනම තියෙනවා. ඒකයි ධර්මයෙන් දකින්න ඕන ඕක. එහෙම ධර්මයෙන් දකිනකොට එතකොට පේනවා මේ හේතුන්ගෙන් හටගන්න දේවල්. යං කිංචි සමුදය ධම්මං, හේතුන්ගෙන් හටගන්න දේවල්. සබ්බන්තං නිරෝධ ධම්ම. යං කිංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. ඔන්න ඔය අවබෝධය ආවහම කොණ්ඩඤ්ඤ හාමුදුරුව සෝවාන් වුණා. යං කිංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. අනිත්‍යයක් දැක්ක හින්දා සෝවාන් වුණා කියලා නෙමෙයි කිව්වේ. යං කිංචි සමුදය ධම්මං සම්බන්තන්නේ කවුද ධම්මා? එනවා ධර්මය දකින්නවනේ. මෙන්න මේ විදිහට හත ගන්නවා, මේ හේතුන් නිසා හත ගන්නවා, මේ හේතුන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. අන්න ඔය දැක්ම ආවම තමයි සෝවන් වුණා කියන්නේ. නේද? තවය සෝවන් වුණ තැන් අරගන්න බලන්න. සරියුත්ථම ගුරු නේද? මොකද්ද කිව්වේ? යේ ධම්මා හේතු බබවා තේසං හේතුන් තථාගතෝ වා. මේ ධර්මතා හේතුන් නිසා හත ගන්නවා. ඒ හේතු ටික විස්තර කරනවා. දැන් බලන්න, ඔය අවබෝධයෙන් තමයි සෝවන් උනේ. මේවා හේතුන් නිසා හටගන්නේ, ඒ හේතුන් මොනවද කියලා පෙන්නනවා. අන්න ඕකයි දකින්න ඕනේ. රහත් වීම කියනකොට ඔක්කොම අවබෝධයි. සෝවන් උන කෙනෙක් අරන් බලන්න මොකද්ද අවබෝධ කළේ කියලා. මාර්ගයට වැටුනේ. එතන හොඳට හොයලා කියෝලා බලන්න, එතන මොනවද අවබෝධ කරගන්න. අපි තමයි කියන්නේ ඔය අනිත්‍ය දැක්ක කියලා. එහෙනම් ධර්මේ නම් සඳහන් වෙන්නේ අනිත්‍ය නෙමෙයි දැකලා තියෙන්නේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. එහෙම නැත්නම් ඒ ධම්මා හේතුඵලෝ තේ සංහේතුන් තථාගතෝවා. අපි ඉතින් සෝවන් වෙන්න හදන්නේ අනිත්‍ය බලලානේ නේද? රූපය මොකද්ද? රූපය හටගත්තේ කොහොම? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? නෙමෙයි බලන්න හදන්නේ. රූපය අනිත්‍යයි. රූපයක් තියෙනවා, ඕක අනිත්‍යයි. අර බල්ලගේ දෘෂ්ටියෙන් තමයි භාවනා කරන්නේ. එහෙම නැත්නම් ඕකේ ධාතු බලනවා, දෙතිස් කුණුපේ බලනවා. ඉතින් තමන්ම හොයලා බලන්න සෝවන් වෙයිද කියලා. ඒක භාවනාවට කලින් භාවනා කරන්න ඕන. ඇයි? මොන අවබෝධය සඳහාද කියලා දැනගන්න ඕන. මේ දේ මෙනෙහි කරන්නේ ඇයි කියන දේ දැනගන්න ඕන. ඕක තමයි එන්නේ සම්මා දිට්ඨියෙන්. හරි. එකයි කියන්නේ මේ සම්මා දිට්ඨිය ඇතුව කරන්නේ අර භාවනාවම වෙන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇතුවත් අනිත්‍ය බලනවා. හැබැයි සම්මා දිට්ඨිය නැතුව බලන අනිත්‍යයට වඩා ලොකු වෙනසක් තියෙනවා. සම්මා දිට්ඨිය ඇතුව බලන අනිත්‍යය. නේද? දැනගෙන. ඔව් දැනගෙනයි මේක කරන්න කියන්නේ. ඥානතෝ උපස්සතෝ. දැනගෙන තමයි ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඥානතෝ උපස්සතෝ. ඉතින් යෝනිසෝමනසිකාරය යොදන්න කලින් යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. එහෙම නැතුව මං යෝනිසෝමනසිකාරයෙන් ඉන්නවා කියලා වචනකී කියා හිටියට වැඩක් වෙන්නේ නැහැ. මේ හරි දැක්ම මොකද්ද කියලා අවබෝධයක් ගන්න ඕන ධර්මයෙන්. ධර්මය අහලා අවබෝධ කරලා. ඒකට මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. බුදු කෙනෙක් ඕක පෙන්වලා දෙන්න කලිනුත් භාවනා කරපු අය හිටියා. ඒගොල්ලෝ අපිට වඩා උත්සාහ කළා. ධ්‍යාන වැඩි ආෂ්ට සමාපatti ලැබුවා. නමුත් සෝවන් වුන්නේ නැහැ. හරි? ඒ වෙනස තේරුම් ගන්න ඕනේ. ධ්‍යාන ඒ කාලෙත් හිටියා අනිත්‍ය බලපු අය. වෙනස් වෙනවා කියන එක බලපු අය හිටියා. ඒ මතක තියාගන්න, බුදුදහම අහනකන් සෝවන් වෙන්නවත් බැරි වුණා. ඒක තේරුම් ගන්න ඕන. මොකද්ද මේ අඩුව? මේ ධර්මයේ පෙන්නන දැන් එක එක සූත්‍රවල කියපු තැන් බලන්න. මේ උපමා දුන්නේ ඇයි? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි බැලුවහම හරියනවා කියලා හිතාගෙන ඔක කී කියා හිටියට හරියන්නේ නැහැ. ඒක තියෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධේ තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් රූපය අනිත්‍යයි, රූපය අනිත්‍යයි කී කියා හිටියටම ඒ එහෙම එන අවබෝධයක් නෙමෙයි ඒක. ඒකට සම්මාදිට්ඨිය දාන්න ඕන. රූපය මේකයි, රූප සමුදය මේකයි, රූප නිරෝධය අත්ංගමය මේකයි. එතකොට තමයි යන නිරෝධ මාර්ගයක් ගැන අවබෝධයක් එන්නේ. ඔය ටිකමයි වේදනාවට කරන්න ඕන, සංඥාවට, සංකාරයට, විඥාණයට කරන්න ඕන.
භාවනා කර කර එනවා අපි ප්‍රාර්ථනාවක් කර ගන්නවා. ප්‍රථම ධානයේ තේජ ප්‍රප්තිය. එමෙනේ වාක්‍යන මොකද අධිෂ්ඨානයක් ඇති කර ගන්නවානේ. ඔය ප්‍රථම ධානයේ ලබා ගන්න ආනාපාන සති භාවනාවෙන් විතරක් එහෙම නැත්නම් බුද්ධානුස්සතිය
නෑ නෑ
පිළිකුල් භාවනාවෙන්
භාවනා ජාති ගොඩකින් පුළුවන් ධාන ලබා ගන්න.
හරි.
නෑ ආනාපාන සතියෙන් විතරයි ධාන වඩන්න පුළුවන් කියලා එකක් නෑ. ආනාපාන සතියෙන් පුළුවන් ධානාටම වඩන්න. හරි. වෙන ක්‍රමක් තියෙනවා ධාන වඩා ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි හිත එකඟ කරගන්න පුළුවන් වෙන්න ඕන. සමාධිය. ඒ කියන්නේ නීවරණ යටපත් වීම අනිවාර්යයි. පංච නීවරණ. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඔය නීවරණ ටික යටපත් වෙන්නම ඕන. ඒකට තමයි සමාධිය කියන්නේ. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙන්නම වෙනවා. ධානයකට සමාධිය. විවිච්ඡ කාමේච කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලාමයි ධානයකට යන්න පුළුවන්. කියන කාමච්ඡන්දය සම්පූර්ණයෙන් යටපත් වෙන්නම ඕන. ව්‍යාපාදයේ තරහගතයි සම්පූර්ණයෙන් යටපත් වෙන්නම ඕන. හරි. නිදිමත ගතිය, තීන මිද්දේ සම්පූර්ණයෙන් යටපත් වෙන්නම ඕන. ඊළඟට හිතේ විසිරෙන ගතිය, උද්දච්ච කුක්කුච්චය, පසුතැවෙන ගතිය ඕවා යටපත් වෙන්න ඕන. විචිකිච්ඡාව යටපත් වෙන්න ඕන. ওই ටික යටපත් උනහම තමයි හොඳ සමාධියක් ආවා කියන්නේ. එහෙම සමාධියක් තියෙන කෙනා තමයි ප්‍රථම ධානයට යන්න පුළුවන්. සමාධින්න පුළුවන්.
නෑ
ආනාපාන සතිය හිත එකම් කරන එක ක්‍රමයක් විතරයි. නීවරණ යටපත් කරන එක ක්‍රමයක් විතරයි. හරි. ඒකෙ තියෙනවා සම 40 කමඨහං කියලා තියෙන එක එක ක්‍රම තියෙනවා. ඒවා ඕන එකකින් පුළුවන් මේ නීවරණ යටපත් කරන්න. නීවරණ යටපත් කරපු කෙනාට තමයි ධානයකට සමාදින්න හැකියාව එන්නේ. හරි. හිත එකඟ වෙන්න ඕන හොඳට. වෙන අරමුණු පස්සේ දුවන්නේ නැතුව එක අරමුණකම තියෙන මට්ටමකට හිත එන්න ඕන. හරි. ඒක තමයි හොඳ සමාධිය කියන්නේ.
ඒකත් මන් ධානයට වැටුණා කියලා දැනගන්නේ කොහොමද?
ඒකයි තින් දැන් අර දැන් නීවරණ යටපත් වුණ මොහතක අධිෂ්ඨානයක් කළොත් ප්‍රථම ධානයට යන්න කියලා සමහර විට හිත වැඩිලා නම් ධානයට සමාදින්න පුළුවන්. ඒක එක විදිහක්. අනිත් විදිහ තමයි ධානයකදී තියෙන ධානාංග තියෙනවා. ධානයේ තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. දැන් ප්‍රථම ධානයේදී ප්‍රකට වෙන දේවල් තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගත. ඔය ටික ඉතින් ප්‍රථම ධානයේ නම් ඔය ටික තියෙන්න ඕන. හරි. තියෙන්න ඕන කිව්වට මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් ධානයක් ප්‍රබලව අත්දකින්න පුළුවන් වෙලාවල් තියෙනවා. සාමාන්‍ය මට්ටමක අත්දකින්න පුළුවන් වෙලාවල් තියෙනවා. යම්සම් අත්දකින්න වෙලාවල් තියෙනවා. ඒක ඒ තමන්ගේ සමාධිය කොච්චර ඒ වෙලාවේ ප්‍රබලද කියන එක. මෙහෙමයි ඔය ආලෝක වගේ දේවල් ඒවා කියන්නේ ධර්මයේම සඳහන් වෙන දේවල් නෙවෙයි. ඔය එක එක විදිහට ඒ කියන්නේ මේ බාහිරව පේන දේවල් වලින් ඕක හොයන්න බෑ. හරි ආලෝකයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් තියෙනවා නම් හොඳයි නැතත් හොඳයි නීවරණ යටපත් වෙලාද නැද්ද කියන එක දකින්න ඕන ඔව් හිත එකඟ වෙලාද නැද්ද කියන එක තමන් අනිවාර්යෙන් දන්න හිත එක අරමුණක තියනද නැද්ද කියන එක අනිවාර්යෙන් දන්න නේද හිත දුවනවද නැද්ද කියන එක හොඳට දන්නවනේ එතකොට හිත එකඟ වෙලා යම් කිසි වෙලාවක් ඉන්න පුළුවන්කම තියෙන්න ඕන හරි ඒ මට්ටම දියුණු කරගන්න ඕන නීවරණ යටපත් වෙලා හොඳට ඉන්න පුළුවන්කම හදා ගන්න ඕන එතකොට එහෙම ඉන්නකොට Tamanta ධානාංග දැනෙන්න ගන්නවා ඒවා සමහර වෙලාවට ටිකෙන් ටික දැනෙන්න ගන්නේ දැන් එකපාරටම හිත එකඟ වුණ පළියටම දැන් ප්‍රීතිය සුඛය එකපාරටම දැනෙන්නේ නැහැ ටිකක් ඉන්නකොට ඔන්න දන්නේම නැතුව ඇඟ ඇතුලෙන් එනවා හරි නිකන් තිනා යන ගතියක් සුඛය කියන එක ඒක එන්නේ අර දැන් හිත එකඟ වෙලා යම් කිසි වෙලාවක් යනකොට තමයි ඕව ටිකෙන් ටික මතුවෙන්න ගන්නෙ. ඔව්. ඉතින් ඒ ආවත් ඒක ටික වෙලාවක් තිබිලා නැති වෙන්න පුළුවන්. ඈ? ඉතින් ඕකේ ඉන්න ඕනේ. දිගට දිගට ඉන්නකොට තමයි අර දැන් හිත එකඟ වෙන එකට හිත ටිකෙන් ටික පුරුදු වෙන්නේ. ම්? කය භාගයක් විතරවත් ඉන්න පුරුදු වෙන්න ඕන හිත එකඟ කරගෙන. එහෙම නැතුව ඔවා දකින්න අමාරුයි. හිත එකඟ කරගෙන පය භාගයක් විතර ඉන්න එක ආයේ ආයේ පුරුදු කරනකොට පුරුදු කරනකොට ඔන්න තමන්ගේ නීවරණ හරික්මනට යටපත් වෙනවා. ඒත් ප්‍රියාගත්තු ගමන් සමාධියකට යන්න පුළුවන් මට්ටමකට එනවා. ආයේ ආයේ ප්‍රගුණ කරනකොට. එහෙම තමන්ට හොඳට දැනෙනවා. දැන් නිදිමත ගතියක් නැහැ. හොඳ අවදියෙන් ඉන්නේ. හරි හොඳ අවධානයක් තියෙනවා. ඊළඟට හිත එක අරමුණේම තියෙනවා. වෙන වෙන ඒවා පස්සේ දුවන්නේ නැහැ.
දුවන තාපහු ගන්න පුළුවන් නේද?
ඒක කරන්න ඕනේ. දුවනවා කියලා දැක්කොත් තාපහු ගන්න වෙන කරන්න දෙයක් නැහැ. දුවනවා කියන්නේ ඒක ගැන දුක් වෙන්න එපා. දුවනවා දැක්කනම් ආයේ භාවනා අරමුණ මතක් කරගන්න. කැඩුනත් නැතත් කරන්න දෙයක් නැහැ. ඉතින් දිව්වා නම් දිව්වා. ඕක පිළිගත්තත් කැමති වුණත් නැති වුණත් හිත දිව්වා නම් දිව්වානේ. එතකොට කරන්න ඕන මොකද්ද? දුක් වෙන එක නෙවෙයි. ආපහු භාවනා අරමුණට ගන්න. දුක් වෙනවට වඩා හොඳයි සතුටු වෙන්න. මේ හිත දිව්වා මං දැක්කා. දැන් කලින් මට හොරෙන්නේ දිව්වි. දැන් මං දැක්කා හිත දිව්වා. ඒක ගැන සතුටු වෙන්න. හරි. වෙනදා මට හොරෙන් දීවි අද මන් දැක්කා. ඈ කියලා ඊළඟට ආයි භාවනා අරමුණට ගන්න. එච්චරයි. ආයි තව ටිකකින් දීවා කියලා දැක්කොත් ආයි සතුට වෙනන්න ආයි දුවලා. ඈ මම දැක්කා දීවා කියලා ආයි අරමුණට ගන්න භාවනා අරමුණට. මම කොච්චර දීවත් කමන්නේ. ඕන තරම් දුවපු දෙන් කොච්චර දීවත් මං ආපහු අරමුණට ගන්න. එනවා එනවා ඒක කරන්න ඕන. එහෙම කරනකොට ওই දුවන ගතිය ටික ටික අඩු වෙනවා. ඒක බලෙන් කරන දෙයක් නෙවෙයි. ඒ හිතම පුරුදු වෙනවා ඒ ළඟට දුවන් නැතුව ඉන්න. හොඳට මේ දිහා බලාගෙන ඉන්නකොට දුවනවා. කොච්චර දිව්වත් ආපහු ආයේ හරි භාවනා අරමුණ සිහි කරන්න. දැන් ඔය හිත දුවලා ඒක දකින්න ඕන මේ හිත දිව්වයි කියලා දැන් භාවනාර මුනේ නෙමෙයිනේ පරණ දෙයක් මතක් කියලා සතුට වෙනනේ පරණ තේසී කරගෙන ඔන්න දුවලා ඒක තේරුම් ගන්න ඕන මේ භාවනාර මුනේන් ආපු සුඛයක් නෙමෙයි පරණ දෙයක් මතක් කරලා ගත්තු සුඛය. ඒ කියන්නේ හිත දුවලා. එතකොට ඒකත් දකින්න ආනේ හිත දුවලානේ. මේ දේ මතක් වුනේ. ආයි ගන්න. ඒකත් මන් දැක්කා. ඒකත් හිතේ ඇති. දැන් එකකටවත් දුක් වෙන්නේ නැහැ. හරි. ඒකටත් හිත දුවලා කියලා දැකලා ආයි ගන්න භාවනා ආරමුණට. ආයි තියාගෙන ඉන්න. ඔහොම ඔහොම ඉන්න ඕන දිගටම. ඔහොම ඉන්නකොට ඉන්නකොට දැන් මෙතන ඉන්න ගතිය, භාවනා අරමුණේ ඉන්න ගතිය වැඩි වෙනවා. හිත දුවන ගතිය ටික ටික අඩු වෙලා යනවා. හරි? ඒ ගතියේ තමයි ඉන්න ඕන පැය භාගයක් විතර ඉන්න ඕන. ඒ මුලින් හිත එකඟ වෙන්න ඉතින් ටිකක් වෙලා යනවා. සමහර විට පැය කාලක් විතර ගියාට පස්සේ තමයි ඔන්න හිත පොඩ්ඩක් එකඟ වෙන්නේ. ඈ ඊට වැඩි වෙලාවක් වෙන්නත් පුළුවන්. ඒත් කමන්නේ අතරින් නැතුව ඉන්න ඕන. ඈ පොඩ්ඩක් නිඳ ගිහින් ඇහැරුණත් ඇත්තරලා නවත්තලා යන්න එක ආයේ Taman දන්නවා. ඒ නිඳ ගිහින් ඇහැරුණත් තමයි දැන් භාවනාවේ ඉන්නේ කියලා දන්නවා. නේද? අත්දැකලා ඇතින්. එතකොට නැගිටලා යන්න එපා, ආයේ තව ඉන්න. පහු ආපහු ආයේ භාවනා අරමුණේම තියාගෙන ඉන්න. ඒ නිින්ද ගිය එක ගැන දුක් වෙන්න එපා. දැන් ඇහැරිලානේ. දැන් ආයේ අවධානේ තියාගෙන ඉන්න. එහෙම ඉන්නකොට හිත එකඟ වෙනවා. හොඳ සතුටක් එනවා ඊට
පස්සේ.
ඒක තමයි මං කියේ. නවත්තන්න හිතුණාට නවත්තන්න එපා. හරි. දැන් සමාධිය හදාගෙන යද්දි හිතෙනවා දැන් ඇති දැන් නැගිටින්න ඕන. එහෙම නැගිටින්න නැතුව තව ටිකක් වෙලා ඉන්න. ඒකත් හිත දිහා බලලා ආයෙ ගන්න භාවනා ආරමුණට. හරි. එහෙම හරි. දැන් හිත එකඟ වෙන මොකක් හරි ආරමුණක් අරගෙන Tamanට කැමති හොඳ භාවනාව කරන්න. එක එක්කෙනාට එක එක භාවනාවෙන් හිතට අල්ලන ඒවා තියෙනවනේ. දැන් කෙනෙකුට බුදු ගුණයක් වෙන්න පුළුවන් හොඳට කරන්න පුළුවන්. ඒතර ඒක තව ටිකක් වැඩිපුර කරන්න. ඒක කරලා ඒකෙන් සමාධියක් එනකොට ඊළඟට පුළුවන් හුස්ම දිහා බලා ඉන්න. ඒ සමාධියේ ඉඳන් හුස්ම දිහා බලා ඉන්න. හරි? ආයි හිත දුවනවා දැක්කොත් ආපහු වන්නම් බුදු ගුණ මෙනෙහි කර කර ඉන්න පුළුවන්. ආයි හිත එකඟ වුණහම හුස්ම දිහා බලائیں۔ එහෙම නැත්නම් ඔකේ අනිත් පැත්තත් කරන්න පුළුවන්. දැන් හිත දුවනකොට හුස්ම සිහි කරනවා. ආයි හිත දුවනකොට ආයි හුස්ම සිහි කරනවා. එහෙම නැත්නම් මෛත්‍රිය වඩ වඩා ඉන්නකොට හිත එකඟ වෙනවා. ඊට පස්සේ ඉන්න එයා හිත දිහා බලන් ඉන්න. හිත දුවනවා නම් හුස්ම මතක් කරන්න. ආයි එහෙම හිත දිහා බලන් ඉන්න. ඒකෙනුත් පුළුවන් සමාධිය හදාගන්න. එහෙම නැත්නම් පිළිකුල් භාවනාව වෙන්න පුළුවන්. අසුබ සංඥාව වඩනකොට හිත එකඟ වෙනවනම් ඒක කරන්න. ඒකෙන් සමාධියක් ආවම ආයේ හුස්ම දිහා බලائیں۔ එහෙමත් නැත්නම් ධාතු මනසිකාරේ වඩනකොට වෙන්න පුළුවන්. ඒකෙන් සමාධිය වුණහම එහෙම හිත දිහා බලائیں۔ ඒ හිත දුවනවා නම් හුස්ම සිහි කරන්න. එහෙම එහෙම ඒ දැන් හිත එකඟ වුණාම ඒකේ ගොඩක් වෙලා ඉන්න උත්සාහ කරන්න. නවත්තන්න හිතෙන්න පුළුවන් ආයේ ආයේ ඒ අරමුණට ගන්න එතකොට ඉන්න පුළුවන් වෙනවා. සමාධිය හැදෙනවා හොඳට. දැන් හිත දුවන්නේ නැතුව අවධානයේ තියනවා කියන්නේ ඒකෙන් තේරුම් ගන්න මේ නීවරණ යටපත් වෙලා. ආයේ නැගිටින්න හිතනවා කියන්නේ නීවරණයක් මතු වෙනවා. දැන් ඇති භාවනා කළා දැන් නවත්තන්න ඕන ඔය නීවරණ මතුවෙන්නේ. හරි? ඒ නීවරණ එක එක විදිහට මතුවෙනවා.
භාවනාව දීර්ඝ කරන්න ඉස්සෙල්ලා මේ එක විදිහට මෙයා කළා ඊට පස්සේ ආපහු අදින්ද නම් මුලින් අනුලෝම ප්‍රතිලෝම එක දික් කරන්න එක
ඔය මොන විදිහට මෙනෙහි කළත් අන්තිමට එන්න ඕන හිතන්න නැතුව මේ නිකන් හුස්ම දිහා හරි හිත දිහා හරි බලන් ඉන්න. මෙනෙහි කිරීම ගන්නේ අපි අර ඉස්සෙල්ලා තද බල තියෙන නීවරණ ටික අත්පත් කරගන්න. හරි? ඒක දිගටම ඒක කිය කියා ඉන්න අවශ්‍ය නැහැ. ඒකෙන් හිත එකඟ වුණාම ඒ හිත දිහා බලා ඉන්න ඕන.
අර කාලේ අර ගානකින් අර පැය භාගයක් එන්න ඕන එක අර අපි භාවනා කෙටි එකක් වුණොත්
දැන් මුලින්
අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගන්න
නෑ ඒක එහෙම දික් කරන්න ඕනේ නෑ. මුලින් පැය භාගයක් කරලා හිත එකඟ වුණා නම් ඊළඟ සැරේ කරනකොට විනාඩි 20ක් විතර කරනකොට හිත එකඟ වෙයි. ඊළඟ සැරේ කරනකොට පැය කාලක් විතර කරනකොට හිත එකඟ වෙයි. ඈ? ඊට පස්සේ විනාඩි 5ක් විතර හිතනකොට හිත එකඟ වෙයි. ඈ? එතකොට ආයේ දිගින් දිගට බලෙන් හිතන්න ඕනේ නෑ. ඒ එකඟ වුණා හිත දිහා බලන් ඉන්න. එහෙම නැත්නම් හුස්ම ඇතුල් වෙන පිට වෙන හරිය දිහා එතකොට බලන් ඉන්න පුළුවන්. බලන් ඉන්න දිගටම අර හිතන එක දිගින් දිගට කරගෙන යන්න අවශ්‍ය නැහැ. හිත එකඟ වෙනවා නම්, හිත එකඟ වෙන්නේ නැත්නම් එහෙම කළාට කමක් නැහැ.
ඒක
කමක් නැහැ. ඒ මොන විදිහ කළත් මතක තියාගන්න ඕක නෙමේ. එතනින් එහාට හිත එකඟ වීම සඳහායි මේ කරන්නේ. ඒවා පුළුවන් තරම් ඉක්මනට අතාරින එක හොඳයි. මොකුත් හිතන්නේ නැතුව හිත එකඟ කරගෙන ඉන්න පුළුවන් නම් ඒ මට්ටමට තමයි එන්න ඕන. ඒ එහෙම එකපාරට එන්නේ නැත්නම් අර වගේ උපක්‍රමයක් යොදන්න පුළුවන්. ඒ තමන්ට හොඳට කරන්න පුළුවන් එක වැඩිපුර කරමු. ඒ පුරුදු වුණ එක. ඒකෙන් හිත සමාධි වුණාම ඊට පස්සේ ඕනනම් සමාධි ඉන්න පුළුවන්. නැත්නම් ඒ සමාධියෙන් එළියට ඇවිල්ලා අර ඊළඟට ටිකක් අමාරු එකක් කරලා බැලුවට කමන්නේ. දැන් අරකෙන් සමාධි වුණ හිතෙන් කැමැති නැති එකක් ටිකක් වඩන්න පුළුවන් වෙනවා. හරි. ඒ වගේ ටිකෙන් ටික තමන්ට අමාරු ඒවා වඩලා බලන්න. මොකද සමහර ඒවා ඒ ටිකක් පුරුදු වෙනකන් ඒකෙන් පුළුවන් කියලා තමන් දන්නේ. ඒ ටිකක් කල් කරනකොට ඒකෙන් දන්නේම නැතුව සමාධි වෙනවා. හරි. එතකොට එකකින් සමාධිය හදාගත්තොත් ඊළඟට පුළුවන්කම තියෙන අනිත් භාවනා කරනකොටත් හිත සමාධි වෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. එහෙන් බලා ඉන්න පුළුවන් නම් බලා ඉන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔන්න මෛත්‍රිය හිත හිතා ඉන්නවා කියලා. නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න ඔහොම කී කියා ඉන්නවනේ. ඉන්නකොට දැන් හිත දුවන ගතිය අඩු වෙලා දුවන්නේ නැති ගානකට එනවා. ඊට පස්සේ මේ වචන නිකන් කියන්නත් අමාරුයි. ඒ වෙලාවට බලෙන් වචන කියන්න යන්න ඕනේ නැහැ. තමන් වෙන දෙයක් හිතන්නේ නැහැ කියලා දන්නවනම් හිත එකඟ වෙලා කියලා දන්නවනම් ඒ එකඟ වීම දිහා බලයි. බලා ඉන්නවා කියන්නේ එතකොට මේ ඇස් දෙකෙන් නෙමෙයි හිත හිතෙන් සමහර විට මොකක් හරි අරමුණක් එන්නත් පුළුවන් බලා ඉන්න නිකන්. ඒ කියන්නේ අවධානය තියාගෙන ඉන්නවා එක තැනක. හරි. ඒකේ ඉඳන් ඔහේ වෙන්නේ මොනවද කියලා බලා ඉන්නවා විතරයි. එතකොට හිත මොනවා හරි අර හිතනවා කියලා දැක්කොත් ආයේ භාවනා අරමුණට ගන්න ඕනේ. එහෙම නැත්නම් උස්මට ගන්න ඕනේ. හරි. හිතක් එන්නේ නැහැ කියලා පේනවා නම් එහෙමම ඉන්න. ඒ කියන්නේ එක අරමුණකම හිත තියෙනවා. දැන් ඔය උස්ම ඇතුල් වෙන පිට වෙන හරියනම් හිත තියෙන. එතනට නිකන් බලා ඉන්න එක විතරයි තියෙන්නේ. ආයේ අමුතුවෙන් අර වචන කියන්න ඕනේ නැහැ එතකොට. ඔව් ඉතින් අවසාන කියලා දෙයක් නැහැ. දැන් සමාධිය හදාගන්නේ ඔතනින්. හරි. දැන් ඕකේ ඒ දැන් හිත එන්නේ නැහැ කියන්නේ නීවරණ යටපත් වෙලා. ඒ එහෙම ඉන්න පුළුවන් කාලේ වැඩි කර ගන්න ඕන. සමාධිය බලවත් වෙනවා කියන්නේ ඒකයි. දැන් ඕක ප්‍රගුණ කරනකොට ඉක්මනට ඒ තත්ත්වයට එන්න පුළුවන්. දැන් මුලින් සමහර විට පැය කාලක් විනාඩි 20ක් විතර මොනවා හරි මෙනෙහි කර කර හිටියට පස්සේ තමයි ඔය හිත දුවන්නේ නැති තත්ත්වයට එන්නේ. හරි. ඒ ඕක නැවත නැවත ඕවයි යෙදෙනකොට වෙන්නේ එච්චර වෙලා යන්නේ නැහැ හිත එකඟ වෙන්න. සමහර විට පටන් අරන් විනාඩි 5ක් විතර යනකොට හිත එකඟ වුණා කියලා Tamanට දැනෙන්න ගන්නවා. ඔව්. එතකොට ඇස්තරින්න නෙමෙයි ඒකේ ඉන්න දිගට. දිගට ඉන්න. දැන් මම ඔය සමහර භාවනා ඉවර වුණාන් කියන්නේ ඉන්න කැමති නම් ඒකේ දිගට ඉන්න. මං කිව්වට නවත්තන්න එපා. තමන්ගේ හිත හොඳ සමාධියක ඉන්නවා නම් කවුරු කිව්වත් නවත්තන්න එපා. ඒ වෙලාවට ඉන්න. පුළුවන් තරම් ඉන්න. මොකද සමහර වෙලාවල් තියෙනවා හොඳට සමාධිය එන. ඒ වෙලාවට නවත්තන්න එපා. ඒ ඉන්න. හොඳට ඉන්න පුළුවන් නම් ඉන්න. පුළුවන් තරම් වෙලා ඉන්න ඒකට. ඒ වෙලාවට කවුරු කිව්වත් නවත්තන්න යන්න එපා. මොකද හැමතිස්සෙම එහෙම එන්නේ නැහැ. ඒ අපු වෙලාවට පුළුවන් තරම් වෙලා ඉන්න. එතකොට තමන්ට ලොකු සතුටක් දැනෙයි ඒකේ.
සර් මේකේ වෙනස මොකක්ද? හිතෙන් භාවනා කරන එකයි කටින් අපේ අර. දැන්
ඉතින් වචන කිය කියා භාවනා කරන එක හිතෙන් කරන්න බැරි හින්දා කරන වැඩ. හරි?
කරන්න පුළුවන්.
හිතෙන් කරන්න පුළුවන් නම් වචන ඕනේ නැහැ. ඒක ඊට වඩා දියුණුවක්. හරි. ඒ හිතෙන් කරන්න අමාරු නම් වචන ටිකක් ඇහෙන්න කිව්වට කමක් නැහැ. එහෙම පටන් අරන් මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා Tamanටම ඇහෙන්න කියන්න පුළුවන්. ඊළඟට වෙලාවක් එනවා ඔක ඇහෙන්න කිව්වේ නැතුවට ඔව් නිකන් තොල් මතුරනවා විතරයි. හා හිතෙන් කියනවා. ඒක හොඳට හිතට යොමු වෙනවා. හා එහෙමත් ඉන්නකොට ඊළඟට අර තොල් හොල්ලන්න ඕනක් නැහැ. හිතෙන්ම ඔක කිය කියා අවධානය යොමු කරගෙන යන්න පුළුවන්. ඒක එක දිශාවල තමයි. ඒ දිශාව පැත්තට හිතෙන් අවධානය යොමු වෙනවා. එහෙම එහෙම වෙනකොට ඒක තමයි දැන් මුකුත් නොකිය ඊළඟට ඕක තවත් දියුණු වුණාම නිකන් බලා ඉන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් හිත නීවරණ ගොඩක් යටපත් වෙලා. ඒ යටපත් වුණාම ඔහේ බලා ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. අමුතුවෙන් දෙයක් කරන්න නැහැ. ඒ බලා ඉදි පරිස්සම් වෙන්න ඕන දැන් හිත දුවනවාද එකඟ වෙලාද කියන එක. දුවනවා නම් ආයේ අර මේ භාවනා ආරවුන මෙනෙහි කරන්න ඕන. එහෙම කරනකොට කරනකොට ඒ හිත දුවන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමකට එනවා. ඒක තමයි සමාධිය කියන්නේ. ඒකේ පුළුවන් තරම් වෙලා ඉන්න බලන්න. ඒ ඉන්නකොට Tamanට දැනෙන්න ගනී ඔය එක එක ප්‍රීතිය සුඛය අරව මේවා සැරින් සැරේ ඇවිල්ලා යයි මුලදී. ඒවා දැනෙන්න ගන්න. හරි. මුලින් දැනෙන්නේ අර කැක්කුම් අරව මේවනේ එක විදියට ඉන්න බෑ වෙන ඉරියව් වෙනස් කරන්න ඕන. ඒ gati ඕන් නැති වෙනවා. එක ඉරියව්වේ ඉන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒවයි තව තව ඉන්න ආසහිතන දේවල් ඇඟට දැනෙනවා. හරි සැපයක් සුඛයක් දැනෙන්න ගන්නවා. හිත එකඟ වෙනකොට තමයි ඒව වෙන්නේ. හරි. මොන ඉරියව්වේ හිටියත් කමන්නේ Tamanta බලන්න අර නීවරණ මතුවෙන්නේ නැත්තම්. විශේෂයෙන් නිින්ද යන්නේ නැත්තම් පහසු ඉරියව්වක හිටියට ප්‍රශ්නයක් නැහැ. හරි. අමාරුවෙන්ම වාඩිලා ඉන්න ඕනේ නැහැ. Tamanta ඒ ඉරියව්වේ නිින්ද යන්නේ නැතුව අවධානය තියාගන්න පුළුවන් නම් හාන්සියලා වුණත් කළාට ගැටලුවක් නැහැ. හරි. වාඩි වෙලාම අමාරුවෙන් ඉඳගෙනම කරන්න ඕන කියලා එකක් නැහැ. කරලා බලන්න. ඒ වයිදි Tamanta අත්දකින්න පුළුවන් නේ භාවනාව සාර්ථකද නැද්ද කියලා. ඒ විදිහට කරාම ඉක්මනට නිින්ද යනවද නැත්නම් හිත එකඟ වෙනවද? නිින්ද යනවා නම් එහෙම ඉරියව්ව වෙනස් කරන එක හොඳයි. නේද? ඊට වඩා ටිකක් අමාරුවෙන් ඉන්න ඉරියව්වකට එන්න. සැප වැඩි වුණාමත් නිින්ද යනවා. ඒකට ඊට වඩා පොඩ්ඩක් අමාරු ඉරියව්වක ඉතිහං අර වගේ ඉක්මනට නිදිමත එන්නේ. මේකෙන් කියන්නේ ශරීරයට ඕනවට වඩා දුක් දෙන්න කියන එකක් නෙවෙයි. හැබැයි නිදිමත් එන්නේ නැති ගානක අමාරුවක් තියෙන එක හොඳයි. අමාරුවෙන් හරි කොන්ද ටිකක් කෙලින් කරගෙන ඉන්න එක හොඳයි. ඒකේ උදව්වක් තියනවා Tamange අවධානය නිතර නිතර ගන්න. ආයේ කොන්ද ඇද වෙලා නම් ආයේ හිමීට කෙලින් කරගන්න. දෙල්ල වැටිලා නම් දෙල්ල කෙලින් කරගන්න.
ඒ වැටෙන්නේ නිදිමත
එනකොට. ඔව්. ගොඩක් වෙලාවට නිදිමත වුණහම තමයි දන්නේම නැතුව ඒ ටික වෙලා තියෙන්නේ. හරි. ඒ හොඳ ඉරියව්වක ඉන්නකොට අවධානේ තියෙනවා. අවධානේ නැති වෙනකොට තමයි අර පරණ පුරුද්දට වැටෙනවා. ආයේ මතක් කරලා ඉරියව්ව පොඩ්ඩක් එහෙම හදාගන්න. ඒවා හිත එකඟ වීමත් එක්ක ටිකෙන් ටික ඔවා හරි යනවා.
ආනාපානසති භාවනාවේ විතර
පූර්වක්‍ෘත්‍ය කරන්නම ඕන කියලා නීතියක් නැහැ. තමන් පුරුදු වෙලා නම් ඒක කරන්න ඒක කරන්න. ඒක හොඳයි. හරි. ඒ ඔක්කොම ඕන වෙන්නේ මුලදී විතරයි. තමන්ගේ සමාධිය ප්‍රගුණ වෙනකොට පූර්වක්‍ෘත්‍යයන් නොකලත් තමන්ට කෙලින්ම ආනාපාන සතියෙන් පටන් ගන්න පුළුවන්. අස්වාගත්තු ගමන් හිත එකඟ වෙනවා නම් බය නැතුව ඒක කරන්න. පූර්වක්‍ෘත්‍ය කළේ නැහැ කියලා බය වෙන්න එපා. හරි. ඒවා කරන අය දවසේ එකතරයක් ඒක කරාම ඒක දවසටම ඇති. හැමතිස්සෙම කරලා පටන් ගන්න ඕන කියලා එකක් නැහැ. හරි. ඒක නොකර භාවනා කළා කියලා කිසි වරදක් වෙන්නේ නැහැ. හිත එකඟ වෙනවා නම් බය නැතුව කරන්න. හිත එකඟ වෙන්නේ නැත්නම් තමයි අපි සාමාන්‍යයෙන් කරන විදි වෙනස් කරන්න. මේ විදිහ කරාට හිත එකඟ වෙන්නේ නැහැ කියලා පේනවා නම් පොඩ්ඩක් වෙන විදිහකුත් කරලා බලන්න. දැන් අතරට වැඩිය හොඳයි සක්මන් භාවනාව එහෙම පුළුවන් තරම් කරන එක. ඒව උදව් වෙනවා සමාධිය හදාගන්න. හරි. නිකන් වාඩියලා හිටියට හිත එකඟ වෙන්නේම නැහැ. ඒ වෙලාවට සක්මන් භාවනාව කරන්න. හොඳට සක්මණෙන් හිත එකඟ වෙනකන් ඒක කරන්න. හිත දුවන්නේ නැතුව හොඳට පියවර තියන්න පුළුවන් වෙනකන් සක්මන් කර කර ඉන්න. ඊට පස්සේ වාඩි වෙන්න. ආයේ ආනාපාන සතිය කරන්න බලන්න. එතකොට තමන්ට පේයි සමාධිය හැදෙනවා එතකොට. ඒ වගේ එක එක උපක්‍රම තියෙනවා ඉතින්. තමන් ඒ උත්සාහ කරනකොට මේ බලන්න මේ විදිය හරියන්නේ නැත්නම් ඒකෙන් කියන්නේ බෑ කියන එක නෙවෙයි. ඊට වඩා වෙනස් ක්‍රම එතකොට යොදා ගන්න ඕන. ඒ අඩුපාඩු හොයාගෙන මේ වෙන උපක්‍රම තියෙනවා ආයි හිත එකඟ වෙන්න යොදා ගන්න. තමන්ට හිතා ගන්න අමාරු නම් ඒ භාවනා උපදෙස් දෙන කෙනෙක්ගෙන් අහුවාම මෙහෙම කරනවා කරනවා හිත එකඟ වෙන්නේ කියලා ගිහිල්ලා කියන්න. ඒකට මොනවා හරි කියයි තව වෙනස් උපදේශයක් දී මේ විදිහටත් කරලා බලන්න කියලා. එහෙම නැත්නම් ඒ උපදෙස් තියනවා සූත්‍රවලත් දකින්න පුළුවන්. ඔය විතක්ක සන්තාන සූත්‍රය කියලා එහෙම එකක් තියෙනවා. ඒකේ තියෙන ඔය ඇයි සමාධි වෙන්නේ නැත්තේ කියලා එහෙම ඒවා හේතු තියෙනවා. ඒවයින් හොයන්න පුළුවන්. නැත්තම් ප්‍රායෝගිකව බලන්න මේ විදිහට හිටියොත් දැන් මෙන්න මේ වගේ තැනක හිටියොත් දැන් ඔන්න අපි හිතමු දැන් සමහර විට ඔන්න නිදිමත වැඩිපුර එනවා. දැන් තමන් ඉන්නේ භාවනා කරන්නේ ගොඩක් අඳුරු තැනක නම් තමන්ට පුළුවන් ඊට වඩා එළිය තියෙන තැනකට යන්න. එළිය තියෙන තැනක හොඳට එළි මූණට එළිය වැටෙන්න තැනක ඉඳන් ඇස් පියාගෙන භාවනා කරන්න. ලයිට් එකක් දාගෙන හරි අවුව වැටෙන තැනක හරි. ඒ වගේ මොකද එළිය වැඩි වුණාම නිදිමත එන ගතිය ආදි. ඒ සමහර කෙනෙකුට අඳුරේ කරන්නත් පුළුවන්. ඒ වගේ ඒ පරිසරයේ ඉන්න තැන පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමන්ට උත්සාහ කරලා බලන්න පුළුවන්. එහෙම කරද්දි හිත එකඟ වෙන්නේ නැත්නම් ඒ පොඩි දේවල් තියෙනවා මේ ඒවා තමයි අහගන්න ඕන උපදෙස් දෙන කෙනෙක්ගෙන්. අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් අහුවාම කියා දෙයි. මෙන්න මේ වගේ කරනවා හිත එකඟ වෙන්නෙම නැහැ. ඒ වගේ උපදෙස් අරගන්න කියන්නේ ඒකයි. එතකොට ලේසි. එහෙම නැත්නම් තමන් ධර්මය බලලා වෙන වෙන තියෙන ක්‍රම උත්සාහ කරලා බලන්නත් පුළුවන්. මේ ක්‍රමේ මට හරියයිද? ඒක ටිකක් කරනකොට තමන්ට පේනවා ඒකෙන් හිත දියුණු වෙනවනම්. ඒකයි මං කියේ තමන්ට ගැළපෙන දැන් තමන් කරලා පුරුදු භාවනාවකින් ඉක්මනට සමාධිය එනවනම් ඒක වැඩිපුර කරලා ඒකෙන් හොඳට සමාධියේ ඉන්න. සමාධියේ ඉන්න වෙලාව වැඩි කරගන්න. එතකොට තමන්ට පේයි ඊළඟට අනිත් භාවනා කරද්දිත් ඒ වයින්ුත් සමාධිය ගන්න පුළුවන් කියලා. එකකින් සමාධිමත් කරාම ඒකෙන් නීවරණ යටපත් වෙනවනේ. එතකොට ඒ හිත උදව් වෙනවා වෙන භාවනාවක් කරනකොටත් ඉක්මනට නීවරණ යටපත් වෙලා ඒකෙන් සමාධිය හදාගන්න. හරි. ඒ නීවරණ යටපත් වෙන විදිහට මොකක් හරි ක්‍රමයකින් හිත පුරුදු කරගන්න ඕන. ඒක මොන භාවනාවද කියන එක එක එක්කෙනාට වෙනස් වෙනවා. එහෙනම් මේ එක්කෙනෙක් කියන එකෙන්ම කරන්න ඕන කියලා එකක් නැහැ. ඉතින් අපි පොදුවේ තමයි ආනාපාන සතියෙන් කරන්න කියන්නේ. ඒකෙන් හදාගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒකේ පුළුවන්කම තියෙන සමාධිය දියුණු කරන කෙනෙකුට ධ්‍යාන අටම දක්වා දියුණු කරගන්න. අෂ්ට සමාපatti දක්වාම දියුණු කරගැනීමේ හැකියාව තියෙන ආනාපාන සතියෙන් හදාගත්තා. එහෙම කියලා ඒක කරනවා කරනවා හරියන්නේ නැත්නම් අනිත් ඒවයිනුත් බලන්න ඕන. අනිත් ඒවයින් හිත යම් කිසි තරමකට හිත එකඟ වුණාට පස්සේ ආනාපාන සතියට එන්න පුළුවන්. දැන් බුදු ගුණ වඩලා හිත එකඟ වුණාට පස්සේ පුළුවන් ආනාපාන සතියට එන්න. නැත්නම් මෛත්‍රිය වඩලා හිත එකඟ වුණාට පස්සේ පුළුවන් ආනාපාන සතියට එන්න. එහෙමත් පුළුවන්. හරි. තව අහන්න දේවල් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒවා ප්‍රායෝගිකව කරන එක තමයි ඉතින් වැදගත් වෙන්නේ. ඒවා කරන අතරේ ඔය සම්මා දිට්ඨිය මේක ඇත්වහගෙන සමාධිය ඉඳන් කරන එකක් නෙමෙයි. නිකන් ඉන්න ගමන් මේවා මෙනෙහි කරන්න පුළුවන්. ඇහෙන් පේන දේවල් ගැන බලන්න පුළුවන්. කනෙන් ඇහෙන දේවල් ගැන හිත වැඩ කරන හැටි සෙන්සරේ බලන්න. හරි. ඒකෙන් තමයි ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන්, සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්, මාර්ගයට වැටෙන්න පුළුවන්. අත් පියාගෙන කරන එකෙන්ම නෙමෙයි මාර්ගයට වැටෙන්නේ. හරි. තමන්ට සමාධිය බැරිම වුණත් මේවා විදර්ශනය කර කර ඉන්න, මෙනෙහි කර කර ඉන්න එකත් හොඳයි. ඒවයිනුත් අවබෝධය එන්න පුළුවන්. හරි. හොඳයි. අපි මේ කාලය තුල හොඳයි. ඔව් දැන් අපි දවස් කීපයක් අපිට මේ මයික් එක නැතුව කතා කරන්න උනේ. දැන් අද ඉතින් ඒ මයික් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. බොහොම පිනක් සිද්ධ කරගන්නේ ධර්ම දානෙට උදව්වක් කළා කියලා සතුට වෙන්න පුළුවන්. විශාල පිරිසකට ධර්මය අහන්න ලබන්න උදව් කිරීම සාමාන්‍ය දානයකට වඩා ලොකු දානයක්. ඉතින් ධර්ම දානය තමයි බුදුරජාණන් වහන්සේ උතුම්ම දානය කියලා සඳහන් කළේ. ඉතින් අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දීපු දාන 100කට වඩා වටිනවා මේ ධර්ම දානයකට සහභාගී වෙන එක. ඉතින් ඒක ලොකු කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ කාලය තුල රැස් කරගත්තු පින් සම්භාරයක් තියෙනවා. කුසල් සිත්මයි වැඩුණේ. ඒවා මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් ඒ පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්තා. උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනා නම් ඒවයින් අප සෑවම ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං කරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. නියම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වල දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනා ගාථා තේමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අපි මේ නොදන්න කම අවිද්‍යාව හින්දා කරන සංඛාර තේරම සබ්බේ සංඛාරා අනිත්‍ය බව අපව දුකට පත් කරන බව ඇත්ත ඇති හැටියට තේරුම් යන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ දුකෙහි කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි සුද්ධියට මාර්ගය වෙන්නේ. ඒ වගේ මේ හිතට ආරමුණු වෙන සේරම ධම්ම ධර්මතා. සබ්බේ ධම්මා අනත්තාති බව. ඇත්ත ඇති හැටියට තේරුම් යන්න. එතකොට ඒ නිසා ඇති කරගත්තු දුකේ කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සා